ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථා ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ 6 8 9 10 11 12 13 14 කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ 1 සහ 2 කොටස් පස්වැනි කාණ්ඩයේ 1 2 හා 3 කොටස් සහ 6වැනි කාණ්ඩයේ දෙවන කොටස මම ඉදිරිපත් කරන්න. සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ තුයයි යෝජනා කරමු.
පිළිගනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය, අපදා කල්පනා කරන අංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයේ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022-04-43 දර විසර්ජන පනතේ 6 වගන්ති යටතේ 2023-07-1 සිට 2023-07-31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැසීසංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාප්තිය මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
වනජීවී සහ වන සම්පත් රක්ෂණ අමාත්‍යතුමනි,
අරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ ස්වාභාවික සම්පත් හා තිරසත් සංවර්ධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අන්තහ ළමා කටයුතු සමාජ සේවය ගැනීමේ කලින අමාත්‍යාංශයේ උපදේශක විපක්ෂ නායකතුමනි,
මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන් ඉල්ලීමක් කරන වනජීවී අමාත්‍යතුමියට කරුණු කියන්න, මේ පහුගිය මාස කිහිපයේ ඉතාමත්ම විශාල ප්‍රමාණයක් අලියතුන් මිය ගිහිල්ලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේක පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ප්‍රමුඛ මේ කණ්ඩායම දැනුවත් කරලා යම්කිසි විධිමත් පියවරක් අරගෙන මේ පාර්ලිමේන්තුවට ගන්න පියවර ගැන වාර්තා කරන්න කියලා මම බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
කාන්තහ ළමා කටයුතු පිළිබඳ උපදේශක කාර්ක සභාවේ වාර්තාව ගනු අනුකූල පැසුවල් නැත්තම්.
කාන්තා ළමා කටයුතු සහ සමාජ සේවය ගැනීම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ යොමු කළ ලද 2020 වර්ෂය සඳහා වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්යසභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් වන දාංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව විපක්ෂ නායකතුමා
කටයුතු අමාත්‍යතුමාට විශේෂයෙන්ම කරු අමාත්‍යතුමනි, ත්‍රිපෝෂ ලබා දීමේ බරපතල ගැටලුවක්, බරපතල ඌනතාවයක් අද නිර්මාණ වෙලා තිබෙනවා. කිරිදෙන මව්වරුන්ට, ගැබිනි මව්වරුන්ට, ඒ වගේම කුඩා දරුවන්ට ඒ ලබා දෙන ත්‍රිපෝෂ හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තිබෙනවා ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවත් පෞද්ගලීකරණය කරන්නට මේ රජයේ කටයුතු කරනවා කියලා ඒ පෞද්ගලීකරණය කරන ලයිස්ට්ුවේ දාලා තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඒ එසේ කරන්නට එපා. ත්‍රිපෝෂ කියන එක ඕනම රජයක ජාතික වගකීමක්. මව්වරුන් දරුවන් රැක ගැනීම රටේ පාලකින් සිරු දෙනාගේ වගකීමක්. ඒ නිසා මම ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් හරියාකාරව ත්‍රිපෝෂ ටික ලබා දෙන්නටත්, ඒ වගේම ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන්නට කටයුතු කිරීම වහා නතර කරන්නයි කියන එක මම ඉල්ලීමක් කරනවා.
යුක්තිගරු සහ නීතිගරුක සමාජයක් පිළිබඳ අංශ අනුපස්සේ මන්තු
ඒ ප්‍රශ්නයට පොඩි පිළිතුරක් ලබා දිය යුතුයි. ඇතුවශයම ළමහා කාන්තා රාජ්‍ය අමාත්‍යංශ ගීතා කුමාරසිංහ මැතිනියට අදාළ ප්‍රශ්නයක්. නමුත් ත්‍රිපෝය සම්බන්ධයෙන් වෙනත් ප්‍රශ්නයක්, ඒ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්, ඒකට අදාළ කටයුතු සිද්ධ වෙනවා. ඒක නිසා ඒ ගැන අපි අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන කටයුතු කරනවා. ත්‍රිපෝෂ කියන එක ඉතාමත් වැදගත් දෙයක්, මන්දපෝෂණයත් අදාළ දෙයක්. තවදුරටත් විස්තර කිරීම සඳහා ගීතා කුමාරසිංහ මැතිනියට ප්‍රශ්න යොමු කරන්න.
යුක්තිගරු සහ නීතිගරු සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති නීතිඥ ඩබ්ලිව් ජී ජේ සෙනෙහි රත්නමැතිතුමා. පියුර්තහ වකුරුතු රජක්‍රමද ආංශික අධීක්ෂ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති කරු ජගත් සුමිත්‍ර කුමාර සුමිත්‍රාච මහතා විසින් ඉදිරිපත් කිරීම. වාර්තාව එක.
ගරු කතානායකතුමනි, විවෘතා වගකයුතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
වාර්තාව දෙක.
ගරු කතානායකතුමනි, විවෘතා වගකයුතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කරන ලද 2022 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම කපිල අතුකෝරළ මැතිතුමා, මායාදුන්නේ චින්තක අමල් මැතිතුමා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සැප්තැම්බර් මාස 5 වන දින තපාත්තන ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමේ තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 27.2 යටතේ ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.
පහුගිය කාලයේදී මෙරට විශාල වශයෙන් නව මත්පැන් අලෙවිසල් ආරම්භ වී තිබෙන වත්මන් රජයේද සිය ප්‍රතිපත්තීන් යටතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් සිය මිතුරන්ට මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන බවට සැකය මතුවී තිබෙන ඇතැම් ප්‍රදේශවල අලුතින් ආරම්භ වූ මත්පැන් අලෙවිසල් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු අවස්ථාද පහුගිය කාලයේ වාර්තා වුණා. විශේෂයෙන්ම පහුගිය කාලයේදී පන්සල් සහ පාසල් ආශ්‍රිතව මත්පැන් අලෙවිසල් ආරම්භ වීම නිසා බාල වයස්කරුවන් පවා මත්පැන් භාවිතයට යොමු වීමේ අවධානමක් මතුව තිබෙනවා. ජනතාව වැඩි වශයෙන් මත්පැන් භාවිතය සඳහා යොමු වීම සුචරිත සමාජයකට බාධාවක් වෙනවා. එබැවින් එවැනි තත්ත්වයන් නිර්මාණය නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක් වෙනවා. මම මේ අවස්ථාවේ රජයේ දැනගැනීමට හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා, වෙළංගහවල ශ්‍රී නීගෘදාරාම විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර තිබෙන මේ බරපතල චෝදනාව, ඒ මත්පැන් සලක් සඳහා මේ බලපත්‍ර ලබා දීම තුළ ඒ ප්‍රදේශයේ උද්ගත වී තිබෙන බරපතල ගැටලුව, දහම් පාසල් යන දූදරුවන්ට දහම් පාසල් යන්න බෑ, කුඩා දරුවන්ට ගමන් කරන්නට බෑ පාරේ, ඇත්ත වශයෙන්ම බරපතල අවදානම් තත්ත්වයක් ඇති වෙලා මහජන කැළඹීමකුත් සිදු වෙලා තිබෙනවා. මේ වෙළංගහවල අදලංගල ප්‍රදේශයේ මම මේක හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා, ගරු ඇමතිතුමාට ඉදිරි පියවර ගැනීම සඳහා. මේ ඔක්කොම තමන්ගේ දේශපාලන ගෝල බාලයින්ට වියර් බලපත්‍ර, එහෙමත් නැත්නම් මොකද ඒකට කියන්නේ, මේ සොෆ්ට් ඇල්කොහොල්, සොෆ්ට් ලිකර්, මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීමේ පළවිපාක කියන එක මම මතක් කරන්න කැමතියි. ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට මම මේ ප්‍රශ්න මතු කරනවා. මත්පැන් නලීසල් සඳහා ලබා දෙන බලපත්‍ර වර්ග මොනවාද? එම එක් එක් වර්ගයන් යටතේ කොපමණ බලපත්‍ර සංඛ්‍යාවක් මේ වන විට රට පුරා තිබේද? 2022 වසරේදී හා මේ වසරේදී පහුගිය මාස කීපය තුළදී කොපමණ බලපත්‍ර සංඛ්‍යාවක් ලබා දී තිබේද? එය ඊට පෙර වර්ෂයන් හා සැසඳීමේදී විශාල ප්‍රමාණයක වැඩිවීමක් බව රජය පිළිගන්නේද? එසේනම් ඊට හේතු මොනවාද? මත්පැන් සඳහා බලපත්‍ර ලබා දීමේදී සලකා බලනු ලබන නිර්ණායකයන් මොනවාද? දැන් සියඹලපිටියේ ඇමතිතුමාට මේ මත්පැන් ප්‍රශ්නය ගැන එහි වැදගත්කම දැනගන්න ඕන නම් ඔය ළඟ හිටගෙන ඉන්න සෞඛ්‍ය ඇමතිතුමාගෙන් අහන්න පුළුවන්. මත්පැන් නිසා සෞඛ්‍යයට සිදුවෙන අගතිගාමී තත්ත්වය, සෞඛ්‍යයට තියෙන බරපතල බලපෑම එතුමගෙන් අහගන්න පුළුවන්. මත්පැන් නිසා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඒක එතුමට පැහැදිලි කරන්න පුළුවන්. රජයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෘදු මත්පැන් soft liquor සඳහා බලපත්‍ර ලබා දීමක් සිදු කරන්නේද? එසේනම් මේ වන විට සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කොපමණ නව බලපත්‍ර සංඛ්‍යාවක් ලබා දී තිබේ? එසේ මෘදු මත්පැන් සඳහා බලපත්‍ර ලබා දී ඇති පුද්ගලින්ගේ නාම ලේඛනයක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? මෙහිදී ගැසට් නොකරන ලද සංචාරක කලාපවලට බලපත්‍ර ලබා දීම සිදු කර තිබේද? ඒ කොපමණද? මෙවැනි බලපත්‍ර ලබා දීමේදී සලකා බලනු ලබන විශේෂ නිර්ණායකයන් කවරේද? සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රජය සිදු කරන්නේ සිය ගජමිතුරන්ට අවශ්‍ය පරිදි මත්පැන් අලවියට බලපත්‍ර ලබා දීමක් නොවේද? මුදුම පොඩ හොයලා බැලුවොත් ඔය soft liquor permits මේ සමහර ගම් අස්සෙත් දීලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ක්‍රියාත්මක නොවන බල ප්‍රදේශවල. ඉතින් බොහොම පැහැදිලි මේක අනාගත මැතිවරණයක් උදෙසා මැතිවරණ ව්‍යාපාරයට මුදල් උපයෝගී කරගෙන ඡන්දේ උදෙසා ලබා දෙන බලපත්‍ර ක්‍රමයක් මිස සංචාරක ප්‍රවර්ධනය සඳහා ලබා දෙන බලපත්‍ර ක්‍රමයක් නොවේ. අපි සමගි ජන බලවේගයේ හැටියට තමුන්නාන්සලා කෙසේ වෙතත් අපි රටේම සංගණනයක් දැන් කරගෙන යනවා. මේ කොහොමද මේ soft liquor permits ලබා දීලා තිබෙන්නේ, කොයි විදිහටද, කොයි ස්ථානවලටද කියන එක අපිත් වෙනමම හොයාගෙන යනවා. ඒ නිසා ඔබතුමාගෙන් නිල වශයෙන් අපිට දැනගන්න කැමති මේ තොරතුරු සියල්ල. හොරට මුද්‍රණය කරන ලද ආරක්ෂිත ස්ටිකරය සහිත කොපමණ මත්පැන් බෝතල් ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේද? මෙම ස්ටිකරය ව්‍යාජද යන්න හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බව වාර්තා වෙනවා. මෙය සත්‍යක්ද? එසේනම් මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කවරේද? ව්‍යාජ ස්ටිකරය සහිතව මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලින් අතපසු වීමකින් සිදු කරන ලද කාර්මික අපරාධයක් සේ සලකා නිදහස් කර තිබේද? නැතහොත් නඩු පවරා තිබේද? ආරක්ෂිත ස්ටිකරයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම මෙරට නීතියට අනුව සාපරාධී ක්‍රියාවක් නොවන්නේද? නොයසේනම් මෙවැනි නිෂ්පාදන සිදු කළ පුද්ගලින් එය අතපසු වීමකින් සිදු කරන ලද කාර්මික අපරාධයක් සේ සලකා නිදහස් කරන්නේ මන්ද? දැන් ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය අපේ බුද්ධික පතිරණ ගරු මන්ත්‍රීතුමා මේ හොර ආරක්ෂිත ස්ටිකර් පිළිබඳව ඒ බෝතල් ලක්ෂ ගණනක් තිබෙන කාරණාව පිළිබඳව මේ සභාවේ ඔබතුමාගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. 2023 අගෝස්තු මාසයේ තෙවැනි සතියේ වැටලීම් වලින් සුරාසල් 100කට අධික ප්‍රමාණයක තිබේ. මේ ව්‍යාජ ස්ටිකර් සහිත අරක්කු බෝතල් ලක්ෂයක් පමණ අත්අඩංගුවට අරන් තිබෙන බව අපිට අහන්නට ලැබිලා තිබෙනවා. දැන් මේවා ඔක්කොම තිබිලා තියෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කරන ආරක්ෂක ක්‍රමවේදයන්ට සමාන ස්ටිකර්. ඉතින් විශේෂයෙන්ම මම අහන්න කැමති මේ වෙන විට මේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය මට්ටමින් අත්අඩංගුවට ගන්නා ලද සියලු ව්‍යාජ ස්ටිකර් යෙදූ මත් වතුර එහෙම නැත්නම් හොර අරක්කු රාජගිරියේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ පිහිටි ස්ටිකර් අංශයේ තිබෙනවා කියන එක අපිට ආරංචි ලැබිලා තිබෙනවා. හැබැයි අපිට ආරංචි ඒ ව්‍යාජ ස්ටිකර් වෙනුවට නිවැරදි ස්ටිකර් යොදවලා මේ ප්‍රශ්නේ යට ගැසීමේ මහා කුමන්ත්‍රණයක් තිබෙන බව මං ගරු අමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ පිළිබඳව හොයලා බලලා කරුණා කරලා පාර්ලිමේන්තුවට වාර්තා කරලා මෙහෙම දෙයක් සිදු වෙනවා නම් මේක වහාම වළක්වන්නට ඔබතුමා කටයුතු කරන්න. අතනම සුරාබදු ශේෂ්ත්‍රයේ ඉන්න වෘත්තීය සමිති වලින් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීම ඒවයි ප්‍රමිතිය පරීක්ෂා කරන්නට අපේ රටේ ඒ හැකියාව නැහැ. ඒ නෝහව් එක නැහැ. දැන් විජේදාස රාජපක්ෂ ගරු ඇමතිතුමත් කියලා තියෙනවා මේ ආරක්ෂක ක්‍රමවේද නිකන් කොළ කෑලි ටිකක් කියන එක. මේ කවදද ඔබතුමාලා මේ නියමිත ස්ටිකර් වල ප්‍රමිතිය චෙක් කරන ක්‍රමවේදය මේ රටේ ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා කටයුතු කරන්න. ප්‍රමිති ආයතනයකින් මේ ස්ටිකර් තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ඇයි ඔබතුමාලා සකස් කළ නැත්තේ කියන එක මම අහන්න කැමතියි. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් පහුගිය අගෝස්තු 28 වෙනිදා සොරාබදු කුමසාරිස්තුමා නෙත්ෆෙම් බැලුංගල වැඩසටහනට සහභාගි වෙලා කියනවා හොර ස්ටිකර් සහිත මත්පැන් හසු බලපත්‍ර දහරින් මෙම මත්පැන් ඉන්වොයිස් එකක් සහිතව මෙලදී ගත් නිසා සමතකරණයකට නිදහස් කරන බව. එහෙම කොහොමද වෙන්නේ? ඒක සාපරාදී ක්‍රියාවක්. හොර ස්ටිකර් ගහලා අහුණයින් පස්සේ හරි ඉන්වොයිසස් තිබුණයි කියලා සමතකරණයට පත් කරනවා. මේක හරිද? මේ බංකොලොත් රටක රාජ්‍ය ආදායම කඩා වැටුණු රටක මෙහෙමද කටයුතු කරන්න කියලා මම අහන්න කැමතියි. මේක ඇත්ත වශයෙන්ම සාපරාදී බදු වංචාවක්. මේක සාපරාදී අපරාධයක්. ඉතින් මේ සාපරාදී අපරාධය කොහොමද සමතකරණයකට ලක් කරන්නේ? කොහොමද සාධාරණීකරණය කරන්නේ? කොහොමද මේක මොන හරි දඩයක් ගෙවලා අර ෂේප් න්‍යායෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ? ඇත්ත වශයෙන්ම ආරක්ෂිත ස්ටිකරයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම අපි දකින්නේ කූට ලේඛනයක් සකස් කිරීමක් හැටියට. මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ සුරාබදු නීතිය හරහා නෙවෙයි. මේක ක්‍රියාත්මක වෙන්නට ඕන අපරාධ නීතිය හරහා. එනිසා ගරු අමාත්‍යතුමාට මම කියන්න කැමති මේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. හොර ස්ටිකර් ගැහුවන් පස්සේ ඒකට කියන්නේ කම්පවුන්ඩින් කියලා. මම හිතන්නේ ඒකයි වචනේ. සමතකරණය. කම්පවුන්ඩින් කරනවා කියන එක මේ කරන්නේ මොකක්ද? කණගාටුවෙන් හෝ කියන්නට ඕන. මේ ආයතන ප්‍රධානින් හැටිය ඇතුළු සමහරෙක් මේ වංචාවන් යට ගැසීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරනවා. දැන් ඔබතුමා කියලා තිනවා මේක පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තිබෙනවායි කියලා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන මේ කූට ලේඛන සැදීමේ මේ ක්‍රියාවලිය වළක්වාලන්නට දැඩි පියවර ගන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් ඔබතුමාලා කතා කරනවා ලොකෝට බදු ආදායම ගැන. මේක බදු ආදායම අහිමිවීමක්. දැන් ඔබතුමාලා බොහොම දක්ෂයි බදු ගහන්න. මේක බදු ගහන එක චැම්පියන් කරපු රජයා. ඉතින් බදු ගහනවා වෙනුවට ඇයි මේ හොර අරක්කු ටික නිත්‍යානුකූල කරවන යම්කිසි ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කරලා මේ හොර අරක්කු ජාවාරම නතර කරලා මේ තුලින් රජයට ලබා ගත හැකි ආදායම ඇයි ලබා ගන්න නැත්තේ? එක පැත්තකින් හොර අරක්කු ජාවාරම ප්‍රචලිත කරලා මේ රටේ වැඩ කරන ජනතාවට ගහන බදු. මොකද්ද මේකේ තේරුම කියලා මම අහන්න කැමතියි. මත්පැන් නැලවිය මගින් රජයට කොපමණ බදු ආදායමක් හිමි වී තිබේද? පහුගිය කාලයේදී අන්තරායකර මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් භාවිතයේ වැඩිවීම වාර්තා වුණා. මෙම අන්තරායකර සහ නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ වැළැක්වීමට රජයේ සතුව නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද? ඒ කුමක්ද? එහි ප්‍රගතිය කවරේද? පන්සල් හා පාසල් ආශ්‍රිතව මත්පැන් නැලවිසල් වැඩි වශයෙන් ආරම්භ කර තිබෙන බව රජයේ දන්නේද? මං ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ කාලයක් පුරාවටම තිබුණා යම්කිසි දුර ප්‍රමාණයක් තුල මත්පැන් නලවිසල් දාන්න පුළුවන් කියලා. මං කියනවා ඒක යාවත්කාලීන කරන්නට ඕන. ඒ දුර ප්‍රමාණය මං හිතන්නේ ඒක ප්‍රමාණවත් මදි. දැන් ඔබතුමාට කියන්න කැමති තිස්ස මහරාමේ දෙබරව ජාතික පාසලට ජනාධිපති විද්‍යාලයට දරුවෝ යන්නේ අර මත්පැන් නලවිහල පහු කරමින්. එතකොට අර මීමැස්ස වගේ මත්පැන් ලබා ගන්නට එකතු වෙන පුද්ගලයෝ දිහා දැක දැක තමයි ඒ කුඩා දූ දරුවන් ජනාධිපති විද්‍යාලයටත් යන්නේ දෙබරව ජාතික පාසලටත් යන්නේ. මම ඒක උදාහරණයක් විතරයි කිව්වේ. වහාම ක්‍රියාත්මක වන පරිදි දුර ප්‍රමාණය සංශෝධනය කරන්නට ඔබතුමන්ලා කාරුණිකව කටයුතු කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා. පන්සල් හා පාසල් ආශ්‍රිතව මත්පැන් නලවිසල් වැඩි වශයෙන් ආරම්භ කර ඇති බව රජය දන්නේ. ඒ සම්බන්ධයෙන් කොපමණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේද? පන්සල් හා පාසල් ආශ්‍රිතව මත්පැන් නලවිසල් ආරම්භ කිරීමට අවසර ලබා දුන්නේ කවුරුන් විසින්ද? කාගේ වුමනාවටද? මේ නිසා සිදුවෙන සමාජ හානිය සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ගෞරව ඇමතිතුමාට මේ පිළිබඳව විධිමත් පිළිතුරක් ලබා දෙන්න කියලා. ස්තුතියි.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් නැගුවේ. නමුත් මේ ප්‍රශ්නය අපිට යොමු වුණේ ඊයේ හවස. විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි නිලධාරීන් මේකට සතියක් කල් ඉල්ලුවා. නමුත් මේකේ සමහර කොටස් වලට අපිට අද දවසේ පිළිතුරු දෙන්න පුළුවන් නිසා මම පිළිතුරක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තවත් විස්තරාත්මකව ඔබතුමාට ඉදිරියට මම තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රජය කිසි විටකත් මත්වතුර ප්‍රවර්ධනයට කටයුතු නොකරයි. ඒ ඉතාම පැහැදිලි වෙන අවස්ථාවක් තමයි. මත්වතුර බෝතලයක් සඳහා දැනටෙහි වට්ටායකම 75%කට ආසන්න බදු මුදලක් අය කිරීමෙන් අපි පාලනය කරලා තියෙනවා. බලපත්‍ර වර්ග 25ක් පවතිනවා ගරු කථානායකතුමනි. 2000 මේ වෙනකොට තියෙන බලපත්‍ර සංඛ්‍යාව 4570ක්. රාබී 355ක්, රාබී 4 1217ක්, රාබී 7 997ක්, රාබී 8 993ක්, රාබී 9 43ක්, රාබී 10 නෑ, රාබී 11 689ක්, රාබී 12 53ක්, රාබී 13 7ක්, රාබී 13 ඒ 76ක්, රාබී 22 229ක්, රාබී 22 බී 211ක්. දැනට බලපත්‍ර ලබා දීමේ නිර්ණායකයන් විශේෂයෙන්ම බලපාන්නේ 2008 902 සුරාබදු නිවේදනය. ඊට අමතරව 2022 ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරා. විශේෂ සංචාරක අමාත්‍යාංශය ඉල්ලීම පරිදි සංචාරක ප්‍රවර්ධනය සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම සඳහා. ඒ අනුව මෙතෙක් ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර ගණන 538ක්. එහෙදි කිසිදු ભેදයක් නැතුව සංචාරක බලපත්‍රයක් හිමි අයෙකුට මේ මෘදු මත්පැන් බලපත්‍රයක් ඔවුන්ගේ අවන්හල සඳහා ඉල්ලන්න පුළුවන්. එතනදී කිසිසේත්ම දේශපාලන හෝ වෙනත් බලපෑමක් ඇතිවිලා නැහැ ගරු කථානායකතුමනි. එහෙත් සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයේදී රජයේ ඊට අදාළ උපදේශා ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදුවන බව අපි පිළිගත යුතුය. හැබැයි වූ පාරිභෝගිකයන් සිටින මත්වතුර වැනි ශ්‍රේෂ්ඨයක බලපත්‍රලාභී අලෙවිසල් නැතිවීමේ වාසිය සෑම විටම යන්නේ නීති විරෝධී මත්පැන් වෙළඳාමටය. ඒකත් අපි කල්පනා කළ යුතු කාරණාවක්. එසේ වුවත් ප්‍රශ්නයේ සඳහන් කළ පරිදි සංචාරක බලපත්‍ර සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමේ වගකීමක් අපට ඇත. ඒක අපි පිළිගන්නවා. එසේ වුවත් ඒ නිසාම සංචාරක කලාපවලින් පිටත ලබා දීමේදී ප්‍රායෝගික ගැටලු මතුවලා තියෙනවා කථානායකතුමනි. එවැනි ගැටලු ඉදිරිපත් වුණු මහජන විරෝධතා ඉදිරිපත් වුණු බලපත්‍ර තුනක් මේ වෙනකොටත් අවලංගු කරලා තියෙනවා. ඉදිරියටත් එන පැමිණිලි සලකා බලලා කටයුතු කරන්න අපි සූදානම්. තවදුරටත් අපි සංචාරක සංවර්ධන මණ්ඩලයෙන් අපි ඉල්ලලා තිනවා විශේෂයෙන් මේ 902 නිවේදනය අනුගමනය කිරීමට හැකිතරම් කටයුතු කරන්න. 902 තමයි මේ දුර සීමාවන් පිළිබඳ පැහැදිලිව තියෙන්නේ. ඊටත් අමතරව හැකිතරම් සංචාරක කලාපවලට මේ බලපත්‍ර දීම, සංචාරක බලපත්‍ර දීම සීමා කරන්න කියලා අපි මේ වෙනකොට සාකච්ඡාවක් කරනවා. විශේෂයෙන් මේ පෙන්වා දුන්නු කරුණු එතනට ගොනු වෙන කරුණු. ආරක්ෂිත ඉස්ටිකර සම්බන්ධ සැකසහිත මත්වතුර බෝතල් ලක්ෂයක්කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. එයින් මිලිලීටර 180 මේ කවුරුත් කියන කාලේ බෝතල් 43776ක් වැරදි බවට පැහැදිලිව තහවුරු කරගෙන තියෙනවා.
ඉස්ත්‍රිකඩේ ව්‍යාජ බව හඳුනා ගැනීමට ක්‍රම තුනක් තියෙනවා. එකක් බාහිර ලක්ෂණ. ඒ කියන්නේ බැලු බැල්මට. දෙවෙනි එක ආරක්ෂිත ලක්ෂණ විද්‍යුත් ක්‍රම ටෝච් එකක් තියෙන වෙනුවෙන් විශේෂයෙන් ලබා දුන්න. අනිත් එක තමයි ඕහාරික ලක්ෂණ. මේ සම්බන්ධයෙන් අත්තරනගුරගත් කිසිවෙකු නිදහස් කර නැත. ඒ භාණ්ඩ නිදහස් කරලත් නැහැ. කිසිම අත්තරනගුරගත් බෝතලයක් නිදහස් කරලා නැහැ. පැහැදිලිව මට කියන්න පුළුවන්. දැනට තහවුරු කර නිත්‍යානුකූල ස්ටිකර් භාවිතය සඳහා ඊයේ දිනේ වෙන විට රුපියල් මිලියන 52ක් පංකෝටි 20 ලක්ෂයක් ඊයේ දැනට තහවුරු කරගත් බෝතල් සඳහා දඩ නියම් කරා. ඔවුන්ට දඩේ ගෙවන්න කාලය දුන්නෙත් අද දවල් 12ට පෙර දඩය ගෙවීමට ඔවුන්ට නියෝග කළා ගරු කතානායකතුමනි. ඒ නිසා කිසිදු බුරුලක් සහනයක් මේ සඳහා දෙන්න රජය සූදානම් නැහැ. ආදායම ආරක්ෂිත ස්ටිකරේ හඳුන්වා දීමේ අදහස වනුයේ නීත්‍යානුකූල මත්වතුර ලෙස ව්‍යාජේවා නීත්‍යානුකූල නොවන ආකාරයට වෙළඳපොළට එම වැළැක්වීමයි. ආරම්භයේදී ඉතා සාර්ථක වූ අතර නිෂ්පාදනයේ 111% සහ ආදායම 120% වර්ධනයක් පෙන්වීය. ගරු කතානායකතුමනි, පසුගිය දිනවල කරන ලද වැටලීම් සමග මෙම සතිය වෙන විට ව්‍යාජ ඉෂ්ටකර හසුවීම අවම තත්ත්වයකට පත් වී ඇත. දැන් මේ වැටලීම් සාර්ථක වෙලා මේ ජාවාරම ඉතාම අවම තත්ත්වයකට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඒ අනුව අකන්නව වැටලීම් කිරීම හා පාරිභෝගිකින් දැනුවත් කිරීම තුළ ස්ටිකර් ක්‍රමය සාර්ථක කරගත හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉන් රාජ්‍ය ආදායම් වර්ධනය වන අතරම ප්‍රමිතියක් සහිත නිෂ්පාදන වෙළඳපොළ තුළ පවතිනු ඇත. ඉදිරියට සංචාරක මණ්ඩලය බලපත්‍ර යටතේ මුදු මත්පතුර බලපත්‍ර දීමද සංචාර කලාපවලට හැකිතාක් සීමා කිරීම හා 902 සොරාබදු නිවේදනයට හැකිතරම් අනුකූලව කටයුතු කිරීම තුළ නුසුදුසු ස්ථානවල ස්ථානගත වීමට පිළියම් නැදීමට හැකිවනු ඇත. ඊටත් අමතරව සාධාරණ පැමිණිලි සලකා බලා වැරදි ස්ථානගත වීමට අදාළ බලපත්‍ර අවලංගු කරනු ඇත. විපක්ෂ නායතුමා පෙන්ලා දුන්න කරුණු අපි සැලකිල්ලට භාජනය කරන්න කැමැතියි. නීති විරෝධී මත්පතුර අලවිය අවම කිරීමට ඇති ඍජු ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල මත්පැන් ශාලා පාරිභෝගිකයන්ට ප්‍රවේශයේ පහසු ලෙස ස්ථානගත වීම බව නිරීක්ෂණය කර ඇති එක් ප්‍රධාන කරුණකි. එය ලෝකයේ තුල අත්දකින ප්‍රායෝගික තත්වයකි. සාම්ප්‍රදායානුකූලව මත්පතුර බලපත්‍ර දීම පිළිබඳ කතා කරන අපි කල්පනා කළ යුතු එක් කාරණයක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන පරිදි 2004 සිට බැලුවොත් අප රටේ නීත්‍යානුකූල මත්පතුර වර්ධනයේ 50%ක් වන විට නීත්‍යානුකූල නොවන වර්ධනයේ 500%ක් බව අපි කල්පනා කළ යුතුයි කතානායකතුමනි. ඒ නිසාම පහත් සඳහන් යෝජනා මේ දිනවල සලකා බලමින් සිටිනවා. එකක් තමයි නව බලපත්‍ර දීමේදී විද්‍යානුකූලව ස්ථානගත කිරීම. විශේෂයෙන් මේ රාබී 4 කියන බැහැර දිය හැකි බලපත්‍රය. දැන් උදාහරණයක් ගත්තොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 115ක් තියෙන රාබී 4. ඒ කියන්නේ ජනගහණයෙන් 6809කට එක රාබී 4 පිටත බැහැර දීමේ බලපත්‍රයක් තියෙනවා. අපි මුලතිව් දිස්ත්‍රික්කයේ ගත්තොත් 990,000ටම රාබී 4 එකයි තියෙන්නේ ගරු කතානායකතුමනි. වැරදි ස්ථානගත වීමක් තියෙනවා. ඉදිරියේ මේවා තුලනාත්මක කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2013 තරම් පැරණි සුරාබදු පනත සහ 2008 902 නිවේදනය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක අපි ඉන්නවා. මේ සුරාබදු පනත නිවේදන 2000කට වැඩි ප්‍රමාණයක් එකතු වෙච්චි විශාල රෝගියෙක් වාගේ වෙලා තියෙනවා. මේක අපි නිවැරදි කිරීමට යාවත්කාලීන කිරීමට කටයුතු කරනවා. සෑම නිෂ්පාදනාගාරයක්ම CCTV කැමරා මගින් සුරාබදු මූලස්ථානය සමග සම්බන්ධ කිරීම. ඒක දැනටම ආරම්භ කරලා මාස 2ක කාලයක් ලබා දීලා තිනවා හැම සුරා නිෂ්පාදකයෙකුටම. මේ CCTV කැමරා පද්ධතිය සකස් කරලා හැම මොහොතකම සුරාබදු මූලස්ථානයට එහි කෙරෙන කාර්යභාරය විමර්ශනය කිරීම හැකියාව ලබා ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම අංක 5 නිලධාරීන් සඳහා සුදුසු දිරිදීමනා ක්‍රමවේදයක් සකස් කිරීම. හැම ආදායම් දෙපාර්තමේන්තුවකටම නිශ්චිත දිරිදීමනා ක්‍රමවේදයක්. ලෝකෙ හැමතැනම තියෙනවා. හැබැයි සුරාබද්ද දෙපාර්තමේන්තුව නිශ්චිත ක්‍රමවේදයක් නැහැ කතානායකතුමනි. ඒ නිසා ආදායම් උපයන අයට යම්කිසි දිරිදීමනාවක් දීම සාමාන්‍ය සම්ප්‍රදාය. අපි ඒක නීත්‍යානුකූලව අයිතිවාසිකමක් හැටියට ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. 6 නිෂ්පාදනාගාරවල සිටින නිලධාරීන් මාස 6කට වරක් ස්ථාන මාරු කිරීම. මේ නිෂ්පාදනාගාරවල මාස 6කට වඩා අපි එක් නිලධාරියෙක් ඉදිරියට තියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිෂ්පාදනාගාර හිමියන්ට සිල්ලර වෙනසල් පැවැත්වීමේ තහනම ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීම. මේ වෙනත් නම් වලින් හෝ සමහරු මේක පවත්වාගෙන යනවා. මේ වැරදි වලට විශාල කාරණාවක් වෙනවා ඒක. ඉදිරියේදී අපි ඒකට ඉඩක් තියන්නේ නැහැ. ඉතා දැඩිව ඒක පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. සුරාසල් විවෘත කරන වේලාවන් යාවත්කාලීන කිරීම. අංක 9 එක්තැන පොකුරු ගැසී ඇති සුරාසල් දිස්ත්‍රික්කය තුළ විතන් කර ගැනීමට කෙටි කාලයක් ලබා දීම. මහජන විරෝධතා හඳුනා ගැනීම සඳහා පැහැදිලි නිර්ණායක ඇති කිරීම. අවසාන වශයෙන් කිව යුත්තේ රජ කිසිවිටකත් සුරා භාවිතය වර්ධනය සඳහා ධෛර්ය දීමට කටයුතු නොකරන බවත් පසුගිය කෙටි කාලය තුළ 120 බැගින් සුරා බදු දෙවතාවක් ඉහළ නැංවීම තුළ එය මනාව පැහැදිලි වෙනවා. මේ පාර්ලිමේන්තුව තුළත් ඒ ගැන කතාබහට ලක් වුණා කොහොමද මේ අහවල් බෝතලයක් පාවිච්චි කරන්න කියලා. නමුත් අපි කිසිවිටකත් ඒක ලිහිල් කරන්න නැහැ. අපිට මේක ප්‍රවර්ධනයක් අවශ්‍ය නැති නිසා ගරු කතානායකතුමනි, අපි සුරාව අධෛර්මත් කිරීමේ කොටස්කරුවන්ලට ලෙස කටයුතු කිරීමේ සාම්ප්‍රදායික කතාබහ යෙදීම සේම පැහැදිලිව වර්ධනය කිරීමේ පුළුල් පරස්පරයක් හඳුනාගෙන ඇති සංචාර කර්මාන්තය ආදී ශේෂ්ත්‍රයන් පිළිබඳව අවධානය යොමු කිරීමත් විශේෂයෙන්ම සමාජ පිළිලයක් වන පොර සුරා සීමා කිරීමේ දැඩි වගකීමක් අපිට ඇති බවත් අපි වටහා ගැනීම ඉතා වැදගත් කියලා මම කල්පනා කරනවා ගරු කතානායකතුමනි. තවදුරටත් එතුමා අහපු ප්‍රශ්න වලට විස්තරාත්මක පිළිතුරක් මම ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය රාජිත සේනාරත්න මැතිතුමා. දිලිපදාරච්චි මන්තුමා.
ගරු කතානායකතුමනි, මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් තමයි අපේ ගරු විපක්ෂ නායකතුමා යොමු කරේ. ඒ ප්‍රශ්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ වෙළංගහවල නීග්‍රාධාරම ප්‍රංශල පිරිවෙනේ අධ්‍යාපන ලැබන අපේ ගරු කතානායකතුමනි හාමුදුරුවෝ වහන්සේලා 49 දෙනෙක්. දහම් පාසලේ ළමයි 300 ගණක් ඉන්නවා. මේ ගොවි ඒ ගොවි ජනපදයක්. එතකොට වෙළඳ අපේ දායක සභාව වෙළඳ ව්‍යාපාරිකයෝ ගම්මු 570 ගානක් අත්සන් කරපු ලියුමක් මට මේ පයිල්ල බාර දීලා තියෙනවා. මම ඒක තමයි කතානායකතුමා ඉදිරිපත් කරේ. ඉතින් මට මේ බලපත්‍ර ලබා දෙන්නේ කොහොමද? එතකොට කවුරුන්ද මේ දිස්ත්‍රික්කයේ මේව ලබා දෙන නිර්දේශ කරන්නේ කවුද කියන එක මට ඔබතුමා ප්‍රකාශ කරන්න. මේක මේ දේශපාලන නායකයෝ නිර්දේශ කරන්නේ. ඒ කොට්ටාසල ග්‍රාම ශ්‍රේක වසම් මට්ටමින් ගමට එක වැඩ සටහනක් යටතේ වගේ තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ සංචාර කලාපයේ කරන නම් ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගොවි ජනපදයක් අද ගොවියෝ හම්බන්තොට දිස්ත්‍රික්කේ දුනුගම් සූර්යා ප්‍රදේශයේ ඒ වගේ මඟුනුකොළ ප්‍රදේශයේ ගොවියෝ අද වසබොන තත්ත්වයට පත් වෙලා තියෙන වතුර නොදී මේ ආණ්ඩුවෙන් කුඹුරු විනාශ වෙලා තියෙනවා. මීට වැඩි හොඳයි වසකඩයක් දාලා දෙනවා මේ ගොවි ජනපදවලට. ඉතින් මේ වගේ දේවල් මේ සංචාර කලාපයක් කියලා මුළු දිස්ත්‍රික්කයම නම් කරලා හැම ග්‍රාම ශ්‍රේක වසබොනටම මේ බලපත්‍ර ලබා දෙනකොට ගොවියෝ දරුවෝ දෙමව්පියෝ ගෑනු කොහොම ඉන්නද? පාර යන්න බෑ බලපත්‍රේ. ඒක තියෙනවා ෆුල් ඔක්සන්. අරක්කු තියෙනවා, බියර් තියෙනවා, ගන්ධ තියෙනවා, කුඩු තියෙනවා. මේ හැම අතරම තියෙනවා. ඔය මේ ගමේ ඉන්න ප්‍රධාන අයියට තමයි මේ බලපත්‍රේ ලබා දෙන්නේ ඒ දේශපාලන නායකයෝ. ඉතින් වහාම මේව නතර කරන්න බලපත්‍ර ලබා දෙනකොට විනයානුකූල පිළිවක් ඇතුව සංචාර කලාපයක් හැටියට ලබා දෙන්න.
මම මුදල් රාජ්‍යමත්තුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා මේ සඳහන් කරපු කරුණු සියල්ලම මම අහුම්කන් දුන්නා. ඔබතුමාගෙන් අපිට නිශ්චිත පිළිතුරක් මේ පිළිතුර තුල ගම්ම්‍ය වුණේ නැහැ. අංක 1 දැනට ව්‍යාජ ස්ටිකර් අඩංගු බෝතල් ගෙනල්ලා මේ රාජගිරිය ගොඩ ගහලා තියෙනවා. ඒතර මේ ගොඩ ගහපු බෝතල් වල තියෙන ස්ටිකරය මාරු කළා. නියම ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙලකට සූදානම් වෙනවා. මේ වෙනකොටත් මෙන්ඩිස් සමාගම ව්‍යාජ ස්ටිකර් තියෙන බෝතල් එකතු කරන් යනවා. හරි ස්ටිකර් තියෙන බෝතල් දීලා දැන්ටමත් ලක්ෂයක් අහුවෙලා තියෙනවා. එතකොට ඔබතුමා කියන විදිහට ලල් වශයෙන් ලක්ෂයක් විතර අහුවෙලා තියෙනවා ඔබතුමාගේ පුවත්පත් නියෙදනට. එතකොට දැන් මෙහි අල්ලපු බෝතල් ටික එකතු කරනවා. දැන් මේවට ස්ථානීය දඩ ගහලා මේක නිදහස් කරනවා. දැන් කෝච්චිය ටිකට් නැතුව ගියොත් ස්ථානීය දඩ ගහන්න පුළුවන්. ඔන් ද ස්පොට් දඩ ගහනවා. සමහරවිට ට්‍රැෆික් නඩුත් පොලිසිය අර වැල්ලේ උසාවිය තීන්දුව ගන්නවා. එහෙම නෙමෙයි මම අහන්නේ. දැන් මේක මේ ස්ටිකරේ කියන්නේ කූටලේඛනයක්. මේකට ගරු කතානායකතුමනි දඬුවම් කරන්න ඕන අපරාධ නීතියේ. සුසිල් ප්‍රේමචන්ද්‍රතුමා මාත් එක්ක එකතු වෙයි. මේ ස්ටිකරේට ඔබතුමාට නිලධාරීන් කියන්නේ මේක සුරාබදු පනතේ ආඥා පනතෙන් දඬුවම් කරමු කියලා. සුරාබදු ආඥා පනතෙන් තවත් දේවල් වලට දඬුවම් කරන්න පුළුවන්. හැබැයි මේ ස්ටිකර් හොරට අච්චු ගහලා කියන්නේ මේක ගහන්න ඕන හරි පැහැදිලි ඉන්නේ එක්කෝ මේ කම්පැනිය. එහෙම නැත්නම් වෙන කෙනෙක්. මේක අලවන්න ඕන නිෂ්පාදන සමාගම් ඇතුලේ. මොකද අලවපු බෝතල් එළියට එන්නේ. එතකොට එතන ඉන්න තවුනාසලගේ නිලධාරී. ඉතින් එහෙම තියෙද්දි කොහොමද මේ හොර ස්ටිකරයක් ඇලවුනේ? එක ඉතින් මේ ගැන හරිනම් ඔබතුමා කියනවා CID එක පරීක්ෂණ කරනවා කියලා. ඔබතුමා නිශ්චිතව මේ සභාවට කියන්නේ නැහැ කවදද මේ CID එකට මේ පරීක්ෂණ බාර දුන්නේ? මොකද්ද පැමිණිලි අංගේ පරීක්ෂණ වල යථාර්ථය මොකද්ද කියලා? ඒක අපිට අභිරහසක්. ඔබතුමා ඒ නිශ්චිත දිනවකවානු කියන්නේ නැති එක. CID එකට බාර දුන්නා, CID එකට බාර දුන්නා, CID එකට බාර දුන්නා. හැබැයි දුන්නු දවසක් ඒ මොනවත් නැහැ. එක දෙක මේක හරි ලේසියෙන් අල්ලගන්න. මේ ස්ටිකරය අනිතක ඔබතුමාලා කියවුවට QR කෝඩ් එක කියවන්නත් බෑ. රීඩ් වෙන්නෙත් නෑ. එතකොට හොර ස්ටිකර් වල එකම කේතාංකය තමයි ඔක්කොගෙම තියෙන්නේ. හොරසල්ලි වලත් එහෙම නෙවෙයික් කළාට. ඉතින් දැන් මේකට ඇයි අපරාධ නඩුවක් විදිහට මේක ගන්න නැත්තේ? මේක ව්‍යාජ ලේඛන සකස් කිරීමක්. ඔබතුමා මේ කාරණයට නිශ්චිත නිරවුල් පිළිතුරක් දෙන්න. ඔබතුමා කියන්නේ ස්ටිකර් ඇල්ලුවට පස්සේ ගාන වැඩි වෙලා. අපිත් කියන්නේ ඔව් ගාන වැඩි වෙලා. විදුලි බිල 130කින් වැඩි කරන්න එපා. මේ ස්ටිකර් එක හරියට ඇල්ලුවොත් විදුලි බිල ආවරණය කරගන්න පුළුවන් මේකෙන්. දළ වශයෙන් අවුරුද්දකට අහිමි වෙනව රටට මේ සුරාබදු නිසා රුපියල් බිලියන 80ක් කියලා මම කිව්වම එච්චර නෑ බිලියන 20ක් විතර කියලා කලින් හිටපු මුදල් රාජ්‍ය ඇමති මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මැතුව මේ පාර්ලිමේන්තුවේම කිව්වා.
හරි බොහොම සුදුසුයි.
ඒ නිසා මම කියපු ගාන වැරදුනත් එතුමා කියපු ගාන නෝ වැළුවත් බිලියන 20ක්
නේ. එළවලු මන්තුමා.
ගරු කතානායකතුමනි මම ඉතාමත් වැදගත් දෙයක් මේ වෙලාවේ යෝජනා කරන්නේ ගරු අමතුමාට. මොකද දැන් මේ ඉතිහාසයේ තුලම සමහර ආසන තියෙනවා මේ කිසිම මද්‍රව්‍ය පොමිටයක් බලපත්‍රයක් නොදීපු ආසන. දැන් උදාහරණයක් ගත්තාම මම නියෝජනය කරන බණ්ඩාරම ආසනේ ඉතිහාසයේ තුලම මේ අරක්කු බාර් පොමිට කවදාවත් දීලා නැහැ. හැබැයි මේ වෙනකොට විරෝධතා පරීක්ෂණ වලට ප්‍රාදේශීය ලේකම්ට එවලා තිනවා මේ කිලෝමීටර් 4න් 4ට හන්දි ගානේ දාන්න. ඒ කියන්නේ උදාහරණයකට ගත්තාම බණ්ඩාරම එලිවිල, ඊට පස්සේ බණ්ඩාරම අලුබෝමුල්ල, ඊට පස්සේ බණ්ඩාරම නගරේ අපිට ආරංචි දැන් මේ වෙනකොට රයිගමටත් මිල්ලනියටත් දෙනවා කියලා. එතකොට අලුතෙන්ම බාර් පොමිට් පහක් වැටෙනවා බණ්ඩාරම ආසනීර විතර. ඉතිහාසයේ කවදාවත් තීච්ච නැහැ ගමට එක ගානේ වැටෙනවා. ඉතිහාසයේ මම ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතිපක්ෂයක්වත් ශ්‍රී ලංකා පොජ්ජනපනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්වත් කිසිම සංවිධායක කෙනෙක් මෙහෙම නිර්දේශ කළේක් නැහැ. කිසිම දේශපාලඥයෙක් මේ මද්රයිවලින් හම්බු කරන නායකයන් ආසනවලට ආවහම මේක තමයි වෙන්නේ. ඒකින් හින්දා මම ඔබතුමාගේ ඉල්ලනවා ඒ මද්රයිවලින් හම්බු කරන නායකයෝ හිටියට කමන්නේ නැහැ. අපි මේ වගේ හැම ආසනයක්ම තියෙනවා ඉතිහාසයේ කවදාවත් බාර් පොමිට් දීපු නැති ආසන. ඒක නිසා මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ ආසනවලට නැවත දාන්න එපා. අනිත් එක පාසල් පන්සල් මේවා ගැන දැඩි අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම දන්නවා ඔබතුමා ඇහුම්කන් දෙන රාජ්‍ය අමාත්‍යවරයෙක්. ඒ නිසා මේ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා තමත් කාරුණිකව
මම ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම මේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන කියන කතාවේදී මේකේ දේශපාලන නිර්දේශ කිරීමක් නෑ ගරු කතානායකතුමනි. මේක සංචාරක බලපත්‍රය අනුව ලබා දෙනවා. හැබැයි ඒකෙ තිබිච්ච අඩුපාඩුත් දැන් මම කිව්වා. යනවා අපි විශේෂයෙන් මේ ස්ථානගත කිරීම වලදී සංචාරක අමාත්‍යංශයට අපි යෝජනා කරා මේ 902 තියෙන මේ යම් යම් නීති රීති පූජනීය ස්ථාන වෙන්න පුළුවන් පාසල් වෙන්න පුළුවන් හැකි තරම් මේවා අනුගමනය කරන්න කියලා. ඊට අමතරව මේ වගේ විරෝධතා වෙනවා නම් දැනට 3ක් අවලංගු කරලා දෙනවා. ඉදිරියටත් අපි ඒ පිළිබඳ කටයුතු කරන්න සූදානම්. ඒ වගේම අපි අත්අඩංගුවට ගත් ප්‍රමාණයෙන් 43,776ක් ඍජුවම මේ ව්‍යාජ ස්ටිකර්ස් කියලා අපි අඳුරාගෙන තිනවා. මොකද ඒක පැහැදිලිවම අඳුරා ගන්න පුළුවන් එකම අංකේ තියෙන ඒවා නිසා. අනිත් ඒවා අපි රස පරීක්ෂණයට යොමු කරලා තිනවා. ආගේ ආයේ ඒකේ ස්ටිකර්ස් මාරු කරන්න කාටවත් ඉඩක් තියලා නැහැ. ඒක මම වගකීමෙන් කියන්න කැමති. අපි ඉහළම දඩේ දැන් පංකෝටි 20 ලක්ෂයක් ඊයේ දඩ නියම කරා මේ අදාළ අනුරාගත් අයට. ඒක අද දවල් 12ට වුන් ගෙවලා ඉවර කරන්න ඕනේ. කියුවේ නැත්නම් අපි ඔවුන්ගේ බලපත්‍රය අවලං කිරීම දක්වා යන්න සූදානම්. ඊළඟට CID එකට දීපු පරීක්ෂණ අංකර ඒ වෙන කරුණු විස්තරාත්මක අවශ්‍ය නම් මට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ අපි මේ මත්පැන් බලපත්‍ර නොදී සිටීම කියන කාරණාව අපි ඉස්සර බොහොම මේ වගකීමෙන් කියපු මේ යම්කිසි මේ 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 ජනප්‍රිය කාරණාවක්. හැබැයි ගරු කතානායකතුමනි අපි ඊළඟ ප්‍රශ්නේ මේ මත්පැන් බලපත්‍ර එකක්වත් නැති ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් කොච්චර කලව වෙනවද කියන එක ගැනත් අපේ අවධානය යොමුවේ යුතුයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ අපි සුරාව වර්ධනය කරන්න යනවා කියලා. හැබැයි අපිට ලොකු සටනක් තියෙනවා මේ ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් පාලනය. මොකද නීති විරෝධී මත්පැන් කියන්නේ අපේ රාජ්‍ය ආදායමකුත් නැහැ, සෞඛ්‍යයට තියෙන තර්ජනය කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඒ කෙසේ වුවත් එතුමාලා කිව්ව කාරණා සියල්ලම අවධානයට අරගෙන මේ 902 නිවේදනය මගින් මේ නුසුදුසු තැන්වල ස්ථාන ගත වීම වළක්වීම සඳහා අපි ගත හැකි සියලු පියවර ගන්නවා. බොහොම ස්තුතියි.
රාජ්‍ය සේනරත්නමැතිතුමා ඔබතුමාගේ වරප්‍රසාද පස්සේ
ඔබතුමා
ඒ ප්‍රශ්නේ ඉවරයි. මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නේ? චමින්දී ශිරමන්තුමාගේ.
අරු කතානායකතුමා, මම මේ කතික ලයිස්තුව පිළිබඳව කතා කරන්නේ. දැන් අරු කතානායකතුමා, ඔබතුමා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා උදේවරු අපේ කතා කිරීම නැත කරනවා. ඔබතුමා නෙවෙයි, ඔබතුමාට පුපුණු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමා අපි වාඩි කරනවා. ඒකට සමාන නිලධාරීත් සම්බන්ධයි. මම ඒක තමයි මගේ ප්‍රශ්නේ, තාම දාලා නැහැ. දෙවෙනි කාරණේ, දැන් මේ කතාවට වෙලා වෙන් කරගන්නේ මම දන්නා ක්‍රමවේදී. දැන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, ඒ කියන්නේ මගේ පැත්තේ ඉන්න මගේ කණ්ඩායම. ඒතකොට අද මට විනාඩි 6යි දීලා තියෙන්නේ. ඒක කතානායකතුමා, ඒතකොට මේ පැත්තෙමුත් මකට කතා කරන්න නවත්තව. ඒතකොට අපි පාර්ලිමේන්තුවේ ජනතාවගේ ප්‍රශ්නයක් අපි පාර්ලිමේන්තුවේ කතා කරනද? අපි ගෙදර ඉන්නද? ඒක කරු කතානායකතුමා, ඒක තමයි. මම ප්‍රශ්නේ එතනින් ඉස්සත ගන්න බැරි නිසා ඔබතුමා උදේමාව නවත්තනවා, ඊළඟට කතාව කරන්න විපක්ෂෙන් නවත්තනවා, අපි ගෙදර ඉන්නවා. මේක කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. මොකද කරු කතානායකතුමනි, අපි හැමදාම අවංකව කතා කරේ. ඒ ඔය දැන් ඔය කතා කරන මාතෘකාවේ සමහරු කතා කරනවා පර්මිට් දෙන්නම් එන්න කියලා. ඔය පර්මිට් දෙන්නේ රඳව ගන්නයි, ගෙවල් ගින්න තියපේකට හිලව් කරගන්න. අපි එහෙම යන්නේ නැහැ. එහෙම යන්න ඕනේ නැහැ. ඒසා කරුණා කරලා ඔබතුමා උදේවරුවෙත් අපි නතර කරලා ජනතාවට අපට අගතියක් කරන්න එපා. ඒ වගේම විපක්ෂෙත් මේ අගතිය කරන්න එපයි කියන ඉල්ලීම මේ පාර්ලිමේන්තුව තුල කරන්න තමයි ඔබතුමාගේ මේ කවුරුනේ වෙලාව ඉල්ලුවේ.
රෝහිත අභිමුණවදන මන්තුමා ඉක්මන් කරන්න, දැන් මේ කාලේ නාස්ති වෙනවා.
අර කතානායකතුමනි, ඔබතුමාගේ ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන් අද මේ මතුවලා තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගරු රාජ්‍ය ඇමතුමා පිළිතුරු දීමේදී රාජ්‍ය ඇමතුමනි, මේක ආණ්ඩුව හැටියටත් විපක්ෂය හැටියටත් අපි හැමෝම මුණ දෙන ප්‍රශ්නයක්. පැහැදිලිව දැන් මට පෙර කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමත් මේක පැහැදිලිවම කිව්වා. ගරු කතානායකතුමනි, දැන් මේ මත්පැන් බලපත්‍ර එකක් අලුත් බලපත්‍ර, අනිත් එක තමයි ස්ථාන මාරු කිරීම. ඒක තමයි ඉතාම භයානක විදිය. සුරාබදු දෙපාර්තමේන්තුවේ සියල්ලම නෙවෙයි, ඉහළ නිලධාරීන්ගේ කොටසක් ඉන්නවා මේ බාර් අයිතිකරුවන් එක්ක ඉතාම ළඟ ගනුදෙනු කරනවා, බොහොම ළඟින් ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කළා ඒ අය තමයි ඒ ස්ථානාත කරන්න ඕන විදිය, ඒ ක්‍රමවේදය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විරෝධතා පවත්වන විදිය, මේ සියලු උපදෙස් දෙන්නේ එතනින්. විශේෂයෙන් බණ්ඩාරගම ප්‍රදේශය කියලා කියන්නේ අපේ කළුතර දිස්ත්‍රික්කයේ අර බේරුවල කළුතර පානදුර සංචාරක පුරවරය. ඒ සංචාරක පුරවරයේ ඉල්ලන කෙනාට දෙන්න. ඒව සංචාරක පුරවරයට අවශ්‍ය දේවල් ඒක. හැබැයි එතෙන්ට නෙවෙයි දෙන්න යන්නේ. මේ වැඩි සිංහල බෞද්ධයන් ජීවත් වෙන ප්‍රදේශයකට දෙන්න යන්නේ. මම ගරු සියඹලාපිටිය ඇමතුමාට ලිඛිතව බාර දුන්නා. ඔබතුමා ඒක පිළිගත්තා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට බාර දුන්නා. ජනාධිපති ලේකම්තුමාට බාර දුන්නා. ඒ බාර දුන්නාට පස්සේ රංජිත් සියඹලාපිටිය ඇමතුමනි, සුරාබදු දෙපාර්තමේන්තුවේ ජෙනරාල්වරයා මොකද්ද කරන්නේ? නවත කැඳවන විරෝධතා.
ගරු මන්ත්‍රීතුමා, ඔකට වෙනම විවාදයක් ගන්න දිනයක් ගන්න. දැන් අද කරොත් අද
මේ කතානායකතුමා, මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි විවාදේ ගන්නක මං නැත්තම් වෙන්නේ කතානායකතුමනි මොකද්ද?
දැන් ඔය කී
ඒ වට ආණ්ඩු පක්ෂයක් යට අපිට යන්න බෑ මේ වගේ මේකේ වරදකාරය බාර ගන්න.
වෙන්නේ නෑ මේ විදිහට
කිව්වොත්. මම ගරු අමතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒවා
වහම ඒවාම නවත්තන්න කිය.
ඇමතුමා උත්තරයක් දී ඉවර කරන්න.
මම අවසන් කරන කතානායකතුමනි, මේ සියලුම කාරණා ඉතා වැදගත්. අපි ඒවා ඉතාම වගකීමෙන් අපේ පරිශීලනයට ගන්නවා. ඒ වගේම මේ මහජන විරෝධතාවයක් පැනනකොටම කතානායකතුමනි, මේ විරෝධතාවය විමර්ශනයට ලක් කරන්න වෙන්නේ 902 නිවේදනය අනුව. විරෝධතාවයේ කොතරම් පුළුල් වුණත් ඒ විරෝධතාවයට අදාළ නිර්ණායකයන් කිහිපය. ඒ නිර්ණායක මත තමයි මේ බලපත්‍රයක් අවලංගු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපේ අලුත් යෝජනාවලිය තියෙන්නේ මහජන විරෝධතා හඳුනාගෙන දැනට කාලෝචිත නිර්ණායකයන් ඒතුළට ඇතුල් කර ගැනීම. එහෙම නැත්නම් කොතරම් විරෝධතා ආවත් අර නිර්ණායකයන් තුලින් ඒක නවත්වන්න බැරි නම් නීත්‍යානුකූලව මේක අවලංගු කරන්න බෑ. ඒ බලපත්‍රලාභී අඩියක් ලැබෙනවා අධිකරණයට යන්න. ඉතින් මේ සියල්ලටම අපි විසඳුම් හොයමින් යන වෙලාවක්. මේ සියලු කරුණු අපි ග්‍රහණයට ගන්නවා.
කරුණාකරලා ඒ ප්‍රශ්නේ එතනින් ඉවර කරන්න. හරි. ඔව්. මොකද බණ්ඩාරවන්තුමා?
ගරු කතානායකතුමනි, මම කතා කරන්නේ ගෙවල් ගිනි තියපු මන්ත්‍රීවරුන්ගේ සංගමේ සමාජික හැටියට. දැන් චමින්ද මන්ත්‍රීතුමා කීවා මේවා බලපත්‍ර ලබා දෙනවා ගෙවල් ගෙන තිබ්බ මන්ත්‍රීවරුන්ට වන්දි වශයෙන් කියලා. කොයිද?
හරි. භූමි ශුද්ධියන් ගොය ප්‍රශ්නය
නෑ නෑ ඒක තමයි අපේ ගෙවල් ගිනි තිබ්බ ඒ හානියටපත් වුණ මන්ත්‍රීවරුන්ගේ ගරු කතානායකතුමනි මේ විදියට දන් නැතුව එක එක චෝදනා කරන්න එපා මේ මන්ත්‍රීවරු ඒ මන්ත්‍රීවරු කිසිම කෙනෙකුට ඒ වන්දි වශයෙන් ඒවා බලපත්‍රයක් ලබා දීලා නැහැ මේ බොරු මේ පාර්ලිමේන්තුවේ කියපුවාම මේවා සමාජගත වෙනවා කරුණා කරලා ඇත්ත දන් නැතුව කරුණු දන් නැතුව මේ අහිංසක මන්ත්‍රීවරුන්ගේ ගෙවල් දින තවත් එකක් ගිනි තියා ගන්න හදන්න එපා තමුන්නාන්සේලා
හරි කොමිසුදී ඔව්
මම ඒක වගකීමෙන් කියන්න ඕනේ ගරු කතානායකතුමනි එවැනි දේශපාලන කරුණු වෙනුවෙන් මේ කිසිදු බලපත්‍රයක් අපි නිකුත් කළ නැහැ. ඒක මම ඉතාම වගකීමෙන් මේ සභාවට කියන්න කැමතියි.
හරි. බොහොම ස්තුතියි. රාජසේන දමතුමා යන්නේ ඔබතුමාගේ ප්‍රශ්නය කියන්නේ.
ගරු කතානායකතුමනි ඊයේ පාර්ලිමේන්තුවේ මේ විශ්වාසභංග විවාදයේ වෙලාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා කිව්වා මම බාල බෙහෙත් ගෙනල්ලා ලංකාවට සප්ලයි කළා ඒ අනුව මගේ මන්ත්‍රී ධූරය අවසුණයි කියලා. මේ අමු මුසාව පිළිබඳව මම ඉදිරිපත් කරනවා ඒ පිළිබඳ නඩු වාර්තාව 1998 මැයි මාසේ 28 වෙනිදා නඩු අංක 8734.97 එකේ. මේ අන්තිමට මේ දුන්න නඩු තීන්දුවේ තියෙන්නේ එක තැනක තියෙනවා කිසිම පදනමක් නැති සාක්ෂි මගින් තහවුරු නොවූ චෝදනාවක් සඳහා කරුණු විමසා පැමිණිල්ලේ දුර්වල නඩුව මෙන්න මේ විදිහ තමයි මේ නඩුව ගැන දෙන්නේ. ඒකල අන්තිමට කියනවා ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තියේ පළවෙනි කොටසේ විධිවිධාන අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඒ සාක්ෂි සම්පූර්ණයෙන් පිළිගත හැකි තත්ත්වයක නොපවතින නිසා විත්තිකරු ඔහුට එරෙහිව නගා ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරමි. දැන් මේක වරින් වර කියනවා මේක අනිත් පැත්ත හරවලා කියලා. මොකද සමහර මන්ත්‍රීවරු ඉන්නවා පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා අද වෙනතුරු කළා තියෙන එකම කාර්යභාරය තමයි අනුන්ට මඩ ගහන එක. තමන් අසූචි නැව් ගාන ගෙනල්ලා ඒ අසූචි තමන්ගේ ඇඟේ තියෙන අසූචි අනුන්ට අරගෙන වීසි කරන එක තමයි ඒගොල්ලන්ගේ එකම කාර්යභාරය තියෙන. අද ඇව්වොත් මොනවද තමන් කරේ කියලා කරපු දෙයක් නැහැ ඕක තමයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නොමග යවන්නේ කියලා මම කියනවා. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නේ අපි යම් කරුණු ඇතුව. එහෙම නිසා මේ වගේ කරුණු විරහිත බොරු සාවද්‍ය ප්‍රකාශ කරමින් එක එක්කෙනාට මඩ ගහන්න එපා කියලා මම කියනවා.
දිනට නියමිත කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විශ්වාසභංග යෝජනාව පිළිබඳව. කරුණාකරලා කලින් වෙලාව ගන්න වැදගත් කාරණයක් නේ.
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ
ඒ විදිහට අහන්න ක්‍රමයක් තියෙනවනේ අහන්න. නෑ උතුමා කාලේ කරන්න මන ගොඩක් මේ විදිහට කරදර කරන්න එපා කියනවා ගරු විපක්ෂ නායකතුමා. මෙහෙම සභාවක් ගෙනියන්න පුළුවන්. හිතපු වෙලා නැගිටලා හිතපු දේවල් කියනවා. එහෙම කරන්න
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිදාන්න කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වා සහ අපර භාග 1 සිට අපර භාග 7:30 දක්වාද විය යුතුය. අපර භාග 7:30 කතානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
හරි මොකද කියන්ද?
ශ්‍රියකින්ද මේ අහන්නේ. දැන් මහ බැංකු පනත අපේ පාර්ලිමේන්තුව සම්මත කරා. කතාවක් තියෙනවා ඔබතුමා තාම ඒකට අස්සම් කළා නැහැ කියලා. ඒකට අස්සම් කළා තියෙනවද නැද්ද? නැත්තම් ඇයි ප්‍රමාද කියන එක තමයි අපෙන් මහජනතාව අහන්නේ. මොකද පාර්ලිමේන්තුවේ අපි ඉන්නේ හින්දා අස්සම් කළා තියෙනවද නැද්ද? නැත්තම් කවදද අස්සම් කරන්නේ?
බට් ලෙගන්තු මී ඒක අපි අස්සම් කළා. ඒක නිවැරදි කිරීම කීපයක් තියෙනවා කරගන්න. ඒ කරගෙන ඉවරලා අස්සම් කරා.
ඔබතුමා මේ අස්සම් කරන්න තියෙන ප්‍රමාදෙ හින්දා හිටු ගාලා සල්ලි අච්චු ගහනවයි කියලා කතාවක් කියනවා.
ඉතින් මේ තත්ත්වය රටේ ආර්ථිකයට හොඳ නැහැ. ඒ තත්ත්වය නවත්තන්න තමයි මේ පනත සම්මත කරේ. ඒ නිසා කරුණා කළා ඒ නිවැරදි කිරීම තියෙනවා නම් කළා අදම අස්සම් කරන්න. සමහර පනත් එදා රෑම රෑ 12 වෙනකොට අස්සම් කරානේ.
ඒක ගරු මන්ත්‍රීතුමා ඒක මට නිවැරදි කරන්න බැරි ප්‍රශ්න. ඒ නිවැරදි කළා දුන්නාට පස්සේ අපි අස්සම් කළා දෙන්නේ.